පූජනීය වන්දනීය ගරුතර අතිපූජ්‍ය ලොකු ස්වාමින් වහන්සේ සහ ධම්මකුසල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ සුපුරුදු පරිදි රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්ම දේශනා වැඩසටහනටයි. මුලින්ම සුපුරුදු පරිදි ධර්ම කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ලොකු ස්වාමින් වහන්සේගේ දෙපා නැමද ඉතාම ගෞරවපූර්වකව මම ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න මුලින්ම ඉදිරිපත් කිරීම සඳහා මම වලි අංකල්ට ආරාධනා කරමි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. වාර්තාව ලියනවා කියා පටන් ගත්තට ලියන්න කරුණු මතු නොවේ. කෑලි කෑලි බොඳ වෙවි මැකී යයි. ඈතක වෙන බොඳ වෙන දේවලට ලංව විස්තර බලනවා වගේ. ලියන්න දෙයක් නෑ යන්න හා ලියන්න යමක් හොයන ගතිය අතර පොඩි සටනක් වගේ. අත්දැකීම බොහෝ විට මේ යැයි විස්තර කළ නොහැට. ටිකෙන් ටික පෙර සඳහන් කෙරුණු විදි අඩු වීගෙන යනවා. යම් කරුණු සම්පූර්ණව බොඳ වෙනවා බොඳ වේ. පර්යංකයේදී සුළුවෙන් හෝ යමක් හා යාම යම් වෙහෙසකි. කිසිවක් හා නොයා සිටීමට උත්සාහ කෙරේ. එම උත්සාහ කැඩී යන්නේ විටෙන් විට යම් යම් දේ බොඳවීම ඒ ස්වභාවයේ වග පෙන්වමි. මේ බොහෝ වරක් සිදු වී ඇත. දැන් ගොඩක් බොඳ වෙලා වෙන්නේ. ඒත් පැහැදිලි වෙන දේ. පසුව ඉස්මතු වූයේ යමක් බොඳ වුණත් එයින් නම් නොකළ හැකි ස්වභාවයට වෙනසක් නොවන වගයි. හැකි පමණින් අන් අයට යුතුකම් ඉටු කෙරෙද්දී එහි අගයක් නැතිව හැසිරෙන අය හා තව දුරටත් සමීපව නොසිට ඔවුන්ගෙන් ඈත්වීමට පෙළඹවීමකි. එවැනි තැන්වලින් ඈත්ව පුළුවන් දේ කරදීම විසඳුමක් ලෙස පෙන්වා දේ. වාර්තා නොලියන්න පෙළඹවීමක් වාර්තාව පටන් ගන්න කලින් සිට තිබුණේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හුඟ දෙනෙක් ඇත්තට නීතිපතා භාවනා කරන අය මේ තත්ත්වයටපත් වෙනවා. ඒකේ ඒගොල්ලෝ ඒකේ තියෙන ලියන්න තියෙන අපහසුකමත් නොලිය බැරිකමත් යතරින් සිද්ධ වෙන මොකද්ද තමයි සිද්ධ වෙන සේවයකට දකිනවා. ඉතින් ඒ කාරණා හතරකට අඩු කරන්න පුළුවන්. එකක් තමයි මේ අත්දැකීමටපත් වෙනකොට මේ කෙනාට ඒක ලියා ගන්න බැරි, ප්‍රකාශ කරන්න බැරි, පිළිදක්වන්න බැරි ගතියක් තියෙනවා, හෙළදක්වන්න ඕනකමක් තියෙනවා. මෙතන පොඩි ගැටුමක්. දෙක, මෙතන මමය නැතිලා යනවා. එහෙම නැත්නම් මමය මේ ඉන්නවා මේ නෑ යාගේ සීමාවල් නැතුව යනවා. වගේම තමයි දක්වන මූල කර්මස්ථානයේ ආශ්‍රස් ප්‍රසවාස දෙක අතර සීමාවල් බොඳ වෙනවා. වම් දක්වන සක්මනේදී සීමාවල් බොඳ වෙනවා. පරදුත්තට ඉන්නුනහම මූල කර්මස්ථානයේ සහ අනිත් කර්මස්ථානයේ තියෙන ඒ සීමාවලුත් කරලා යනවා. ඉතින් එතකොට නිකන් අර සරුංගලේ නූල කඩලා ගියා වගේ, යහක දිනුන කොළයක් දිලා ගහෙන් හැයිලා ගියා වගේ මොනවා වෙනවද දන්නේ නැහැ. හැබැයි ඒක තුල බයක් අනතුරුකුත් නැහැ. සම්පූර්ණ ස්වභාව සිද්ධියක් වෙන්නේ. ඉතින් මේක මමයට පෙන්වන්න බෑ. මමයට අවශ්‍ය කරලා තියෙන්නේ මේක මගේ පාණ්‍යර්ථික මම කියාගන්න, මගේ කියාගන්න, මගේ ආත්මය කරගන්න. ඒ ලකුණු ඒ කරගන්න ඕනකම තිබුණාට ඒවට කිසිම සාක්ෂියක් නැති තත්ත්වයකට පත් වෙනවා. එතකොට මේ මිනිස්සයා මේ ලෝකේ මිනිසෙක් නෙවෙයි. නැත්තම් මටම මම ආගන්තුකෙක් බාහිර පුද්ගලෙක් වාට පත් වෙනවා. ඉතින් මේක ටිකක් සිව්සයිඩ්. ඒක නිකන් අර නාස්තික පැත්තට වැටෙන්නේ. මේව නැත්තම් මේ මමයා මුළු දවසේ පුරාම පෝෂණය කරපු මමයා දැන් වාෂ්පීකරණය වෙලා. ඉතින් සමහර භාෂාවක් නැතිකම, සීමා මායිමාවල් නැතිකම, ඒ වගේම මමයා කියන එකේ හැඩතල නැතුව යෑම, ඒ වගේම අර කම්මැලි ගතියක් වෙනවා නිකන්. මොනම දෙයකටවත් මොටිවේට් වෙන්න බෑ. අනේ ලකුණු හතර දැනගෙන ගියොත් මේක නිබ්බිදාව කියලා විශාල ඥානයක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේක තේරුම් ගැනීම දුක සහ දුකට හේතුව තේරුම් ගැනීම වශයෙන් භාවනාවේ තෙදක්. එහෙම නැත්නම් ජවයක් විදිහට තමයි පෙන්ලා තියෙන්නේ. ඉතින් ඒකද අපි භාවනාවට වාඩි වෙනකොට තියෙන මානසික අත්දැකීම මයින්ඩ්සෙට් එක. එහෙම නැත්නම් මමයා පෝෂණය කරන්නද කියන එක අතර තමයි සමත භාවනා විපස්සනා භාවනා දෙකේ වෙනස තියෙන්නේ. මේ මමයා පෝෂණය කරන ලබා ගැනීමට යමක් බලාපොරොත්තු වෙන කෙනා සමත අදහස් සහිතව ඉන්නවා. සමත සම්මාදිට්ඨිය කියලා කියනවා. විපස්සනා සම්මාදිට්ඨිය දන්නවා ඒ ඔක්කොම සීමා මායිදාවල් කලයේ බිඳලා ගියා වගේ පුදු වෙලා යනවා. නමුත් කලයේ ඇතුලේ තියෙන හිස්තැනට මුකුත් වෙන්නේ නැහැ. මේ නිසා කලයේ කියන්නේ හිස්තැන කියලා හිතාගෙන ඉන්නාට කලයේ බිඳීම ප්‍රශ්නයක් නැහැ. කලයේ කියන්නේ මැටි කට්ට කියලා හිතාගෙන ඉන්නාට බිඳීමක් තියෙනවා. අන්නේ දෙක අතර අපිට මැරෙන්න ඉස්සෙල්ලා තේරුමක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒක තමයි විපස්සනා අනුබයිති කියන්නේ. මේ කෙනාට ඒක අලුතෙන් කියලා දෙන්නම් දෙයක් නැහැ. මතක් කිරීමක් විතරයි මේ කමඨාන් සිද්ධ කිරීමක් වශයෙන් කරන්නේ. මෙවැනි සූදානම් ශරීරයකින් භාවනාව, සතිය, පරයන්කය, සක්මන, එදිනදා ජීවිතේ කටයුතු කරන්න කියලා මතක් කරගන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. ඊළඟ වාක්‍යය. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කේ හා සාමාන්‍ය ජීවිතේ සම ලෙස අත්දකි. අවට ඇති දේ වෙනකර හඳුනා ගැනීමක් නම් කිරීමක් නැත. අවශ්‍ය නම් හඳුනාගෙන නම් කළ හැක. සියල්ල එකට මිශ්‍රව ඇති විට හඳුනා ගැනීම නැති විට සිත සංසුන්්‍ය නිශ්චලය. සමහර විට හිත යම් යම් දේ ඔස්සේ ගියද සතියෙන් ඒ බව දැනගත් වහාම නැවත පෙර නිශ්චලත්වයට පැමිණේ. එන එන දේ එතන එතන දිය වී යයි. එදිනෙදා යෙදෙන වැඩ ඔහේ කෙරීගෙන යයි. සැලසුම් ගැන සැලකීමක් නැත. වැරදුනද හරිගියද ගානකුත් නැත. ගැටීම් අඩු වී ඇත. ඇතුළත සැහැල්ලු සංසුන් බව රැඳී ඇත. ගෞරවනීය ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේක තමයි ඇත්තටම ඉස්සෙල්ලා මම කියපු ටිකයි. මේ ටිකයි තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවා කියන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අර අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන අන්ධබාල ජනතාවත් එක්ක ඉන්නකොට හරියම කම්මැලි කරන සුළුදයක්. නමුත් ආර්යයන් වහන්සේලාට මේක විශාල ලාභයක්. මොකද උදාත්තේ දන්න භාවනා ඉහළ කෙලවරකින් තමයි මේක අපිට ලැබෙන්නේ. එකම ප්‍රශ්නේ තමයි ශාසනයක් තිබුණ නැත්නම් අපි මේක අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. අපි මේකට පිටුපාන. මොකද බොහෝ දෙනා කරන්නේ ඒකනේ. අපිට ලැබෙන්නේ උපදේශ ඒකටනේ. ඉතින් ඒ නිසා මේ தත්ත්වයේ අරදී මේ විශාල විසම ලෝකේ සමහිත පවත්තන්න මේක වැඩි කාලයක් හුරු කරගන්න වෙනවා. එතකොට ලෝකයේ තියෙන සාමාන්‍ය දේ අසාමාන්‍ය දෙයක් බවත්, සමන්ට වැටෙන මේ අසාමාන්‍ය දේ ආර්ය ලෝකයේ සාමාන්‍ය දෙයක් බවත් තේරුම් අරගන්න උත්සාහ කරන්න කියලා කියනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව. ගරු ස්වාමීන් වහන්ස, අද දවසේ පර්යංකේ මම දැන් මෙතන යයි මෙනෙහි කරමින් කයට හිත යොදවා කය දෙස බලා සිටියා. හිතාත්මක්ම සුළු කාලයකදී විනාඩි කිහිපයකින් හුස්ම රැල්ල වායු කදම්බයක් ලෙස ඉහළට පහළට ගන්නා අයුරු දැක ඒ අනුව හුස්ම දෙස බලා සිටියා. මේ අතරට නොයෙක් ශබ්ද වලින් බාධා පැමිණෙන සෑම විටකම ශබ්දයක් ලෙස මෙනෙහි කළා. වෙනත් සිතුවිලි වලින් බාධා පැමිණි විගස සිත සිතුවිල්ලක බව වැටහි නැවත ආනාපානයට ගැනීමට පහසුවෙන්ම හැකි විය. මේ අතරම ආනාපානයේ සිවුම් වී යන ආකාරයේ මනසේ දැකගත හැකි විය. මේ අතර හිස් මුදුනේ සිට හිරිවැටීමක් ලෙස එක අවස්ථාවක වැටහුණි. එය පර්යංකයට වාඩි වී ටික වේලාවකින් වැටහුණු බව මතකයි. හුස්ම රැල්ල පියවරෙන් පියවර ක්‍රමානුකූලව සිවුම් වී යන ආකාරයේ වැටහුණි. මේ අතර වරින් වර තුන්වරක්ම ශරීරයේ ගැස්සී ගියා. කකුලේ දන හිස පෙදෙසේ වේදනාවක් දැනුනි. ඒ වේදනාව මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරයම එකම බුලියක්සේ වැටහුණි. මේ වන විට සියුම් වූ ආනාපානය නොදැනී යන තරමටම තුනී වී ඇති බව වැටහුණද සේයාවක්සේ ඉහළ පහළ යන බවද වැටහුණි. මේ හිස්තැන දිගු වේලාවක් සිතුවිලි වලින් තොරව සිටීමට හැකි විය. ගතසිත එකම තැනකසේ වැටහුණි. පැය එකයි විනාඩි 15ක් ගත විය. දනහිසේ වේදනාව පැමිණිනුද එය ශරීරයේ කොටසක් බව වෙන්වෙන්ව නොදැනුනි. භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ලබා දෙන ලෙස නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි. සාදු සාදු සාදු.
අපි මෙතෙක් කල් ජීවිතේ පැවැත්වීමට පිටානිට මේ ඒකකය මමයා නැත්නම් අරමුණ ආදී කියන මේ සීමාවල් බොරුවක් බව නැත්නම් ඒකේ ඒකේ වර්ධනාගමක් නැති බව තේරෙනකොට එක කියන්නේ මොකක්ද කියන එක තේරෙන්න තියෙනවා. එකක් නෑ මෙතන තියෙන්නේ ගොඩක්. මෙතන තියෙන්නේ ස්කන්ධයක්, ඡන්දක්. ඒකට මම කියාගත්තොත් තමයි ඔය බොරුව ගෙනියන්න පුළුවන්. නමුත් මෙතන ඒ ඝන විනිභෝගය එක්කිච්ඡ ඝණය ආරම්භන ඝණය වශයෙන් අරමුණුට ගන්න ඒක ඝණය භාවය උද්දල් වෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඒකේ මේ ඒ කියන ඒකකේ සීමාවල් නැතුව යන. මෙතන බාහිර ඇතුළත කියලා දෙයක්, හොඳයි නරකයි කියලා දෙයක්, මුලමදාගත් සාධාරණ අසාධාරණයක් මොකක්වත්ම නැහැ. ඉතින් එවැනි දෙයකට අපිට පුරුදු නැහැ. අපි ඒක දකින්නේ හරි අස්වාභාවික දෙයක් විදිහට. හොඳ අපි අධ්‍යාපනය ලැබලා තියෙන එක අනිත් පැත්තටනේ. ඒකක හඳුනා ගන්නද නම් කිරීම කරන්නද මේකෙදී නාමකරණය කරගන්න බැරි වෙනවා. එතකොට මමයට ඉඳුන් හිටුන් නැතුව යනවා. ඒකට කියනවා අපපතිට්ඨිත වෙනවා. ඒක ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. අපි ඊයේ ගත්ත ධර්ම දේශනාවේදී ඒක නිස්සරණය කියලා තමයි පෙන්නන්නේ. සරණක් පිහිටක් මොකක්වත්ම පේන එක මානික නැහැ. අනේ නිස්සරණේ අංග සම්පූර්ණ දෙයක්, පිරිච්ච දෙයක්. සරණක් පිහිටක් බලාපොරොත්තු වෙන එක ආංශික දෙයක්. ඒක පාක්ෂිකයි. ඒ නිසා අපි මේ ආංශික භාවයේ පූර්ණත්වයට යන්න ඔන්නෝයි කියන මෙද වාර්තා තුනේම කියවෙන එකට හිත ලෑස්ති කරගන්න එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක වුණොත් විතරක් සම්මා සංකල්ප පහළ වෙනවා. එහෙම නැත්නම් මතුවෙන තාක්කල් අපිට මතුවෙන්නේ මිච්ඡා සංකල්පම තමයි. අර ඒකකයක් හොයනවා. මම සහ මම නොවේ කිය. ඇතුළ සහ පිට හොඳ නරක මාන මේ වගේ දේවල් පිළිබඳව දැනුම මෙතෙන්දී අවශ්‍යයි. එහෙම නැත්නම් එහෙම තේරුම් ගත්ත කල්යාණ මිත්‍රාශ්‍රය අවශ්‍යයි. සත්පුරුෂයා කියන්නේ කවුද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඒකේ මැද අවස්ථාවක් කොච්චර සම්පූර්ණ වෙලක් නැහැ. සම්පූර්ණ පටන් ගත්තේ නැති තත්ත්විකුත් නෙවෙයි. අතරමැදි අවස්ථාවක් තියෙන්නේ. ඒකට අනුග්‍රහ කරන්න ඉතින් බුද්ධ ශාසනය තියෙන්න ඕනේ. ඒකට තමයි මේ අපි ওই ශාසනික ආයතන කල්යාණ මිත්‍ර සංසද සාකච්ඡා ධර්ම දේශනා කරන්නේ. ඉතින් ඒක නිසා මේ දැනුමේ යුක්තව මේ ආර්ය වේවාරයේ සඳහන් දේවල් වලට හිත නතු කරගෙන ජීවත් වුණොත් මේකට හැඩ ගැහෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක විකෘතියක්, වමනයක්. එහෙම නැත්නම් ආපත්‍ය මේ අපත්‍ය දෙයක් විදිහට තමයි තේරෙන්නේ. නూరు දෙයක් ආවා වගේ. ඉතින් මේක ටිකක් අල් ගන්නවා. දැන් මේක සිද්ධ වෙගෙන යනවා අනුග්‍රහ කරන්න කියලා අපි මතක් කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි අයියා. මට එකක් මෙහෙමක තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව. කාලය පැය දෙකයි. මූල කමඨහන. පාදයේ විලුඹේ සිට ඇඟිලි දක්වා දැනෙන සංවේදනාව. මම දැන් මෙතන සිටගෙන යනුවෙන් දෙපතුලට දැනෙන සංවේදනාවලට අවධානය යොමු කරමින් සක්මන පටන් ගනි. පඨවි ගති, තේජෝ ගති ප්‍රකටවීමෙන් පටන් ගත්තද ටික වේලාවකින් කකුල් දෙකම එකට දැනෙන ස්වභාවයක් අත්විඳි. zigzag ආකාරයට මේ පතුලෙන් අනිත් පතුලටත් අනිත් පතුලෙන් මේ පතුලටත් ඉතා ශීඝ්‍රයෙන් සතිය මාරු වේ. ඉස්සරහා කකුල බිම වදිනවත් සමග ඉදිරියට යන සංවේදනා දැනෙන්නත් කලින් පිටිපස්සේ කකුලේ ඉසීමෙන් නැතිවන වේදනාවලට සතිය යොමු වේ. එක් වේදනාවක් ඉවර වෙන්න කලින් වේදනා 100ක් එනවා එන්න පටන් ගන්නවා. වේදනාවත් වෙනස් වෙනවා. ඒ දිහා බලන් ඉන්න සිතත් වෙනස් වෙනවා. මේ මට හැඟුණේ අපි මිලිසෙකන්ඩ් ගානක් අතීතයේ හෝ අනාගතයේ සිටියේ නැත්නම් ඇවිදින බවක් නොදැනෙන බවයි. එසේ සිත දෙපතුලේ වේදනාවට වෙනස් වෙද්දී වෙන වෙන දේවල්වලද ගිහින් ආයේ එනවා වගේ. උදාහරණ රූපවලට. ඒ කියන්නේ හිත පිට යනවා නෙමේ, ස්පර්ශයෙන් රූපවලටත් ස්පර්ශයෙන් රූපවලට යනවා, ස්පර්ශයෙන් රූපවලට යනවා. ප්‍රපංච වෙන්න බලන්නේ මෙන්න මේ වෙලාවේ කියා මට හැඟේ. එදිනදා වැඩ කටයුතු කරන විට වෙනදාට වඩා දරා සිටීමේ හැකියාව ටික ටික වර්ධනය වෙන ආකාරයක් දැනේ. රාග ద్వේෂ වලට සිත ගියාට විරාගය, මෛත්‍රිය, මුදිතාව වැනි ගුණධර්ම වල වර්ධනයක් අත්දකි. වෙනදාට වඩා කාම වස්තු ගැන ඇති හැඟීම ටික ටික අඩු වෙගෙන යනවා වගේ. විතක්ක චරිතයක් වන මම අකමැති දෙයක් සිදුවහොත් ඒවා ලෙට් ගෝ කිරීමට යන කාලය අඩු වී ඇති බව මට හැඟේ. රෙසිලියන්ස් හැදීගෙන රෙසිලියන්ස් වර්ධනය වෙනවා කියා මට හැඟේ. මුළු දවසම සතියෙන් ඉන්නවා කියලා හෝ SMS වලින් ඉන්නවා කියා සිතන විට කොතරම් විතක්ක බහුල වුණත් සතිය ඒ විතක්ක වලට යනවා මිස කැඩෙනවා කියා සිතෙන්නේ නැහැ. ඔෆිස් එකේ වැඩ කරන වෙලාවට එහෙම විතක්ක ජාලාවක් පසුපසින් යනකොට සමහර වෙලාවට ෆෝකස් එක එකම තැනක තියෙන්නේ නැහැ. ඒක ටිකක් අමාරුයි. මොකද විතක්ක වේගයෙන් නටනවා. සමාධියක් තව අවශ්‍යයි කියා මේ වෙලාවට සිතෙනවා. එපමණයි ස්වාමීන් වහන්ස.
වෙලාවෙදී වෙන ප්‍රපංච තමයි අපිට උගන්න. මේවා මෙවට ප්‍රපංච කියන්න බෑ. මේක ප්‍රපංච පිළිබඳ ඉගෙනීම. ඒක දැන් ඉන්නේ ප්‍රපංච පිළිබඳව යථා අවබෝධයේ යුක්තව ප්‍රපංචේ ඉන්න පටන්. එතකොට අපිට ප්‍රපංචක මුල මැද අග බලන්න පුළුවන්. අපි මෙතෙක් කල් කිව්වේ අග බලලා කනගාටු වෙන එකනේ. දැන් නෑ. ඊටදී ප්‍රපංච බොහොම ස්ලෝ මෝෂන් එකේ වැඩ කරනවා. මේකට ප්‍රපංච කියන්න බෑ. ඒක මේ යථා අවබෝධයේ පින්ස අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඉතින් ඒක හරියට පාවිච්චි කරගන්න ඕනේ. මොකද මෙතෙක් තමයි උපයාගත්ත භාවනා උපයාගත්ත ප්‍රධානම ලාභය තමයි මේ ප්‍රපංච පේන. ඉතින් කෙලෙස් පේන. ඉතින් කෙලෙස් පෙනී පෙනී කරන එක හොඳයි. නොදැන නොපෙනී කරනවට වඩා. නොදැන නොපෙනී කිරීම වංචක දාන. ඒක තමයි මිනිස් ශිෂ්ටාචාරය කියලා කියන්නේ. කවුද කවුරුත් එකයි. ඔක්කොගෙම තියෙනවා. දැන් අමුතර භාවනා කරන එක නම් ඒක එලි දක්වන. ඔය වගේම Taman දකින්න. ඉතින් ඒ නිසා ඒ වෙලාවට ප්‍රපංච ප්‍රපංච නෙවෙයි. කෙලෙස් කෙලෙස් නෙවෙයි. ඒවා මේ භාවනාවට අමුද්‍රව්‍ය කියලා හිතාගෙන ඒක භාවනා වැඩිilla කාලකන්නිකමක් තමන්ගේ ආත්ම නිෂේධනයක් කියලා හිතන්නේ නැතුව මේ දුක දුකම දුකසේ දරා සිටීමක් කියලා හිතාගෙන ඉදිරිය බලන්න ලෝකේ කාගෙන්වත් ආදර්ශ ඉල්ලන්නේ නැහැ. කිසිම කෙනෙක් මේකට ආදර්ශ දෙන්නේ අඩුවානේ මම එවත් දෙන්න. ඉතින් ඒ නිසා මේ මම කරන වැඩ ලෝකේ කරන වැඩ දිහා බලලා ඒක දිහා අඟහරු ලෝකෙන් ආපු කෙනෙක් වගේ මේක දිහා බැලුවොත් අපේ ජීවිතය අලුත් වෙනවා, අතිරියන් වෙනවා, විශ්ේ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා.
ආදු සාදු සාදු මයි ස්වාමීන් වහන්ස. අපිට අද ලිඛිත ප්‍රශ්න වලට තියෙන එපමණයි. එහෙමනම් අවස්ථාව ලබා දෙනවා සභාවට ප්‍රශ්නයක් තියෙනවා නම් ලොකු ස්වාමීන් වහන්සේට අත උසලා ඉදිරිපත් කරන ලෙසට. හොඳයි ස්වාමීන් වහන්ස. එහෙමනම් දවසේ කමඨාන් සුද්ධ කිරීම වැඩසටහන නිමා කිරීමට අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට. සාදු සාදු
සාදු සාදු සාදු ඕකාස වන්දාමි බන්ති
සපත්ත්‍යා
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනිදමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
මාමි සමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති
ප්‍රපත්ත්‍වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
ප්‍රපත්ත්‍වා
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
ප්‍රපත්ත්‍වා විවාදන සීලිස නිච්ඡං වද්දා පචාරිනෝ සත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයු අන්වෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේ වෙත අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේය සමිජ්ජති
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දන් පස්සිතුන් වන්දිතුන් වරං සාරි පුත්තාදිත්තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු සාදු
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ දෙවනි භාගය ධර්ම දේශනාවලිය සුපුරුදු පරිදි ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතාම ගෞරවපූර්වක මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යමාහුදානං පරමං අනුත්තරං යං සංවිභාගං භගවා අවන්නයි අගම් හි කෙතම් හි පසන්න චිත්තෝ විඤ්ඤූ පජානං ඕන යජේත කාලේ යේචේව භාසන්ති සුනන්ති චුභයං පසන්න චිත්තෝ සුගතස්ස සාසනේ හේසං සෝ අත්තෝ පරමෝ විසුජ්ජති යේ අපමත්තා සුගතස්ස සාසනී
සාදු සාදු සාදු
ඉන්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි සාමාන්‍යයෙන් මේ මෙදිනෙදා ලෝකේ අහලා තියෙනවා අනේ යම් කිසි විදියක කෙනෙක්ට මේ තාවකාලික යම් සහනයක් පිලිසරණක් වෙනව වෙනුවට අන්න දීර්ඝ කාලීනව සහනයක් පිලිසරණක් වෙන්න පුළුවන් නම් ඒක වඩාත් යහපත් බව. ඔය කතාව සාමාන්‍යයෙන් කියවෙන්නේ අන්න කෙනෙක්ට මාළුවෙක් දෙනවට වැඩිය බිලි පිත්තක් දෙන එක හොඳයි කියලා. මාළුවෙක් දුන්නහම එදා වේල කෑවා යපුණා එතනින් ඒ වැඩේ ඉවරයි. නමුත් අන්න බිලි පිත්තක් දුන්නොත් ඒ මිනිස්යාගේ දීර්ඝ කාලීන යැපීමක් මේ විදිහේ ආරක්ෂාවක් සැලසෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලෝක සම්මත අදහසකුත් සාමාන්‍ය තියෙනවා. මේ විදිහට මේ කෙටි කාලීන පැලැස්තර විසඳුමක් වෙනුවට දීර්ඝ කාලීන කල්පවතින විසඳුමක් ලබා දෙන එක වටිනවා යහපත් කියන දේ. එතකොට එන්නේ වගේ අදහසක් ඉදිරිපත් වෙන යම් දේශනාවක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන. ඉතින් මේ කාලයක් තිස්සේ සම්බන්ධ වෙච්ච පිරිස දන්නවා මේ ඉතිඋත්තක පාළිය නැමැති ග්‍රන්ථයේ අවසාන හරිය තමයි අපි ඉන්නේ. එතකොට එතන සඳහන් වෙන්නේ මේ දාන සූත්‍රය කියලා තමයි ඒ සූත්‍රයට නම වැටිලා තියෙන්නේ. එතකොට ඒ දාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහේ කරුණු කිහිපයක් ප්‍රකාශ කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා මහණෙනි මේ යම් දාන වර්ග තියෙනවද ඒවා දෙකකට අයත් වෙනවා මොකද්ද පළවෙනි දානේ ආමිස දානය දෙවෙනි දානේ මොකද්ද ධර්ම දානය කියලා ඔන්න ඔය විදිහට යම් දාන වර්ග දෙකක් පිළිබඳ සඳහන් කළා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා ප්‍රකාශ කරනවා මේ දෙකෙන් ධර්ම දාණයම උතුම්. ඊළඟට කියනවා මේ යම් සංවිභාග මේ කියන්නේ බෙදා දීම් වර්ග දෙකක් තියෙනවා. මොනවද මේ බෙදා දීම් වර්ග දෙක? ආමිස සංවිභාගය ධර්ම සංවිභාගය. මේ දෙකෙනුත් අන්න ධර්ම සංවිභාගයම ධර්මයේ බෙදා දීමම උතුම්. ඊළඟ තුන්වෙනුව සඳහන් කරනවා අනුග්‍රහ වර්ග දෙකක් තියෙනවා. ආමිස අනුග්‍රහ අනුග්‍රහ ගහිතය ධම්මානුග්‍රහිතය කියලා. මේකෙනුත් අන්න ධර්මයෙන් අනුග්‍රහ කිරීමම තමයි උසස් උතුම් වන්නේ කියලා. මෙන්න මේ විදිහට මේ දානයක් බෙදා දීමක් අනුග්‍රහයක් පිළිබඳ කතාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ මේ දෙකට බෙදලා පෙන්නුම් කරන්නේ. මේ විදිහට ආමිස අනුග්‍රහයක් තියෙනවා, ආමිස දානයක් තියෙනවා, ආමිස බෙදා දීමක් තියෙනවා. ඒ වගේම ධර්ම දානයක්, ධර්ම බෙදා දීමක්, ධර්මානුග්‍රහයක් තියෙනවා. මේ දෙකෙන් අන්න හැම වෙලේම මේ ධර්ම දානයම උතුම් කියන අදහස භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට අර විදියට අපි නොයෙකුත් දේවල් දෙන්න පෙළඹෙනවා වෙන්න පුළුවන්. සමහර වෙලාවට ආහාර වගේ හරි මනාපෙන් කැමැත්තෙන් අනිත් කට්ටියට
බෙදා දෙනු. දන් දෙන අවස්ථා, ඒ දානය පිළිබඳ අවස්ථා වගේම අර එදිනදා ජීවිතවලත් ඒ ලැබිච්ච අවස්ථාවලදී වෙන කෙනෙක්ට ආහාර වේලක් ලබා දීම අපි සාමාන්‍යයෙන් අගය කරන දෙයක්. අර විදිහට මේ පොරොන්දු වෙච්ච පන්සලක ආරණ්‍යක දානයක් ලබා දෙනවා වගේම අර විදිහට මේ යම් කෙනෙක්ට ආහාර වේලක් කුස පිරවීමක් කියන එක යම් කිසි විදිහක වටිනා කටයුත්තක් තමයි. මේ ලෝක සම්මත දේවල් වලට අනුව මේ ආමිස දානය වටිනා දෙයක් විදිහට සලකනවා. දැන් සාමාන්‍ය ගත්තොත් අපි හිතමුකෝ, දැන් ඔය කෝකියෙක් වගේ කෙනෙක් වුණත්, එහෙම නැත්නම් අම්මා කෙනෙක් වගේ වුණත්, අන්න බිරිඳක් වගේ වුණත් මේ වෙන කෙනෙක්ට කන දීලා තෘප්තිපත් වෙන ගතියක් තියෙනවානේ. එහෙම නැත්නම් ඒ ශිල්පය නිකන් පිහිටන්නේ නැති හරියන්නේ නැති ගතියක් තියෙනවා. සාමාන්‍ය කෝකියෙක් නම් එයා මහන්සි වෙලා වෙහෙසිලා හදපු දේ අන්න වෙන කෙනෙක්ට දීලා ඒක එයාට සැනසීමට හිත සනසෝ ගන්න කාරණාවක් බවට පත් වෙනවා. මේ තමුන් පිළියෙල කරපු ආහාරය වෙන කෙනෙක් ආහාරයට ගන්නවා, රස විඳිනවා දැකලා මේ කෙනාට සතුටු වෙන්න පුළුවන් නේද? අම්මා කෙනෙකුත් ඒ වගේ තමයි, දරුවන්ට ආහාර හදලා දෙනවා කියන එක නිකන් මේක නිකන් බොහොම හදවතින් තමයි ඒ වැඩේ කරන්නේ. ඉතින් ඒ විදිහේ යම් කිසි දානය පිළිබඳ හැඟීමක් මේ දිනදා ජීවිතෙත් අපිට හම්බ වෙනවා. අර විදිහේ ඒ විවිධ වෘත්තීන් වල සමහර විට ඉබේ මේ වගේ දේවල් වලට යොමු වෙන්න එළඹෙන්න අවස්ථාවල් තියෙන්න පුළුවන්. ඒ වගේම අපේ එදිනෙදා ජීවිතවලත් ඒ පවුල් ඒ කටයුතු සිද්ධ කරන කොටත් අනේ වැයිත් මෙන්න මේ විදිහේ ඉඩකඩ අවස්ථාවල් අපිට ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ කෙනෙක්ට ආහාර වේලක් දීලා කුස පිරවීම, එහෙම නැත්නම් අර යම් කිසි බඩගින්නේ ඉන්න දුගී මග්ගී යාචකෙට යම් ආහාර වේලක් ලබා දීම, එහෙම නැත්නම් අර තිරිසන් සතෙක්ගේ හරි කුස පිරවීම, ඒක නිකන් වටිනා දෙයක්, හිත සනසන දෙයක්. එතකොට ඒ විදිහේ ආමිස දානයක් පිළිබඳ මේ ශාසනයේ මතක් කිරීමක් තියෙනවා. නමුත් අන්න ඒ දානේ මතක් කරන ගමන් බුදුරජාණන් වහන්සේ මේ ඊට උතුම් වූ උසස් වූ මේ ධර්ම දානයක්, එහෙම නැත්නම් ධර්මයේ බෙදා දීමක්, එහෙම නැත්නම් ධර්මයෙන් අනුග්‍රහ කිරීමක් මෙන්න මේ කියන දේ ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය කියන අදහස ඉදිරිපත් කළා. මේ කී අදහස යම් ගාථා කීපයකින් භාග්‍යවතුන් වහන්සේ තව ටිකක් පුළු ගන්නනවා. මේක තමයි මම මේ අමාරුවෙන් කියෝගෙන ගියේ, ඒක තමයි. මේකේ තියෙන්නේ මොකද්ද? යමාහුදානං පරමං අනුත්තරං යං සංවිභාගං භගවා අවන්නයි. යම් දානයක් උතුම්ද, යම් දානයක් නිරුත්තරයයි කියාද, භගවත් වූ උතුම් වූ අග්‍ර වූ යම් බෙදීමක් වර්ණනා කරයි. අග්ගහම්මි කෙත්තහම්මි පසන්න චිත්තෝ විඤ්ඤූ පජානං හෝන යජේත කාලේ. අග්‍ර වූ පින්කෙත්හි පහන් සිත් ඇතිව දක්නා වූ කවරෙක් නම් හමු කල්හි නොදෙද්ද. මේ අග්‍ර වූ පින්කෙත් පිළිබඳ ප්‍රසන්න සිත් ඇතුව පහන් සිත් ඇතුව යම් යම් අවස්ථාවක් දෙන්න ලැබුණද අන්න කවුරු නම් නොදෙද්ද කියලා තමයි අහන්නේ. ඒ කියන්නේ මේ දාන දෙන්න අවස්ථාව ලැබිච්චහම අනේක කරන්න කැමති මේ දන්න මිනිස්සු. මේ එන්න තමයි, මේවා තමයි පින්කෙත්, මේවා තමයි අග්‍රදාන
කියලා මෙන්න මේ විදියට දැනගෙන මේ ඇත්තෝ කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා යේචේව බහසන්ති සුනන්ති චූභයං පසන්න චිත්තෝ සුගතස්ස සාසනෙ. අනේ යමෙක් බුද්ධ සාසනේ ප්‍රසන්න සිත් ඇතිව පසන්න චිත්තෝ සුගතස්ස සාසනෙ. යමෙක් බුද්ධ සාසනේ ප්‍රසන්න සිත් ඇතිව යේචේව බහසන්ති සුනන්ති චූභයං. අන්න ඒ යම් කිසි ධර්ම දානයක් නැත්නම් යම් අනුග්‍රහයක් අන්න සිද්ධ කරනවා. තේසං සෝ අත්තෝ පරමෝ විසුජ්ජති යේ අපමත්තා සුගතස්ස සාසනි. අන්න ඒ දෙපක්ෂය, ඒ දෙපක්ෂය කියලා හඳුන්වන්නේ මෙතන මේ බණ කියන කෙනා වගේම බණ අහන කෙනා, එහෙම නැත්නම් ධර්ම දානය දෙන කෙනා වගේම ඒ ධර්ම දානය ලබා ගන්න කෙනා, ඒ දෙපක්ෂයම එකතු වෙලා මෙන්න මේ දාන කටයුත්ත සම්පූර්ණ කරනවා. ඊළඟට කියනවා යමෙක් සුගතයන් වහන්සේගේ ශාසනයේ අප්‍රමාද වූවහුද ඔවුන් උතුම් වූ අර්ථය පිරිසිදු කරත්. මෙන්න මේ විදිහට තමයි යම් කෙනෙක් මේ ශාසනය අප්‍රමාද වෙන්නේ, උතුම් වූ අර්ථයක් ලං කරගන්න. ඔන්න මේ විදිහේ අදහසක් තමයි මෙතෙන් ඉදිරියටපත් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන්නේ මොකක්ද මෙතන? මේ අග්‍ර වූ යම් දානයක් තියනවාද? මේ විදිහේ දේවල් පිළිබඳ දැනුවත් භාවයක් තියනවාද? අන්න ඒ කෙනා මේ බුද්ධ ශාසනය පිළිබඳ ප්‍රසන්න සිත් ඇතුව මේ දේවල් සිද්ධ කරනවා. මේ ධර්මයේ බෙදා දීම, ඒ වගේම ලැබීම වශයෙන් මේ දාන කටයුත්ත සම්පූර්ණ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට මෙතන මේ පෙන්නුම් කරන දේ තමයි බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා, මේවා පිළිබඳ දැනුවත් නම්, මේවා පිළිබඳ දන්නවා නම් අනේ යම් කෙනෙක් මේ අවස්ථාව මගහරින්නේ නැහැ, මේ බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇතුව මේ දේවල් මේ විදිහට සිද්ධ කරනවා. ඔන්න ඒ කියන අදහස තමයි ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි ගත්තොත් ඔන්න අපිට නොයෙකුත් අවස්ථා මේ ලෝකයේ උදා වෙනවා වෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් වල අපිට යෙදෙන්න අවස්ථාවල් ලැබෙනවා. නේද? සාමාන්‍යයෙන් ගන්න පුරුදු දේවල් තමයි ගොඩාක් වෙලාවට අපි කරන්නේ. දැන් ඔය ආමිස දානේ කිව්වේ ඒවා දන්න පුරුදු දේවල් තමයි. ඒවා තමයි කරමින් ඉන්නේ. ඒවයි තමයි ගොඩාක් වෙලාවට යෙදෙන්න කැමති. පුදුම වෙහෙසක් ගන්නවා. දවසේ පැය 24න් පැය 18ක් වගේ සමහර විට ඒවයෙම යෙදිලා තමයි කාලය ගත කරන්නේ. නේද? හුස්මක් ගන්නවත් වෙලාවක් නැහැ. හුස්මක් ඉර වෙන ගානට වැඩ. යන්තම් අර නිදිය ගන්න වෙලාවේ විතරයි යන්තම් පොඩ්ඩක් විවේකයක් ලැබෙන්නේ. අනිත් දවසේ පුරාවට අර නිකන් නේද ආවේශ වුණා වගේ, ආරූඪ වුණා වගේ අන්න වැඩ කරනවා. කොපමණ වැඩ තියෙනවද, කොච්චර රාජකාරි තියෙනවද, අර නිකන් කතරගම දෙයියෝ වගේ තමයි වැඩ. නේද? මූණු සයකේ අද්දලසකේ මයුරා පිට වාහනේ කියලා ඔය එක අද් දෙකක් තියලා හරියන්නේ නැහැ. ගලහක්වත් ඕනේ. මූ එක මූණක් හරියන්නේ නැහැ. ඒක හයක්වත් ඕනේ. මේ විදිහේ බරපතල නේද වැඩ රාජකාරී වල තමයි ඉන්නේ. මේ විදිහේ දේවල් වල තමයි ඉන්නේ. එතකොට ඕවා දන්න පුරුදු වැඩ තමයි තින් ඕවා. ඕවා අලුත් දේවල් නෙමෙයි. දන්න පුරුදු වැඩ. මේ දන්න පුරුදු වැඩ කරමින් ඒවා යෙදෙමින් කල් ගෙවනවා. ඉතින් අර ආමිස දානයක් ඒ පුරුදු වැඩවල තමයි ඔය යෙදිලා ඉන්නේ. දැන් අර නුවර පැත්තට ගිහිල්ලා බැලුවොත් දැන් වසන්න බැරි ගානට තැනක පිරිලා. පෝලිං වල නේද දවස් ගණන් තැම්බිලා තැම්බිලා කන්න බොන්නත් නැතුව කොහොම හරි ඒ වැඩේ යෙදිලා ඉන්නවා. අර වටපිටාවේ උන්ගේ පඩගන් දස්සාරේ දරාගෙන කොහොම හරි දවස් 3 4 ගිහිල්ලා ඔන්න වන්දනා කරලා එනවා. අන්න එක මිනිහෙක් හાર્ට් ඇටෑක් එකක් දුකද ඇවිල්ලා මැරිලාලු යස. මෙච්චරට වෙහෙසක් පීඩාවක් ගන්නවා. නමුත් අපි හිතමු ඔය වෙහෙස පීඩාවම මේ විදිහට මේ ඊට වැඩිය උතුම් දානයක් කෙරෙහි යොමු කරන්න ආරාධනා කරොත් ඔය අපි හිතමු ඔය දවස් තුන රිට්‍රීට් එකක් ඇවිල්ලා නැවතිලා හිටියනම් ඒ වගේ වට කැමතිය නැහැ. ඒ වගේ ඒවා හරියන්නේ නැහැ. ඒ වගේ වට ඔය හිත නැමෙන්නේ නැහැ. තමයි ඊටත් වැඩිය වෙහෙසක් ගන්නවා අතන. හැබැයි ඒක මනාපෙන් ආසාවෙන් කරනො මේ වගේ දෙයකට මේ විදිහේ ප්‍රතිපදාවකට නැමෙනවා අඩුයි. ඉතින් ඒක තමයි ගොඩ දෙනෙක්ගේ ස්වභාවය. අර දන්න දේවල් තමයි ඔය කරමින් ඉන්නේ. ඉතින් දන්න දේවල් කරලා ලබා ගන්නෙ මොකද්ද කියලත් ඉතින් කවුරු කවුරුත් දන්නවා. නේද මෙච්චර කාලයක් මේ සංසාරයක් පුරාවට දන්න දේවල් තමයි කරේ. මොනවද අපිට ලැබුණේ කියලා කල්පනා කරොත් අනේ ඉතින් වෙහෙසක් පීඩාවක් දුකක් ලැබිලා තියෙනවා. අර විදිහට දිරීමක් ලෙඩවීමක් මරණයක් ලැබිලා තියෙනවා. ඔවා තමයි ලැබිච්ච දේවල්. ජීවිතේ පුරාවට දන්න දේවල් කිරීම තුළ පුරුපුරුදු දේවල් කිරීම තුළ අන්න ළඟා කරගෙන තියෙන දේ තමයි ඔය තියෙන්නේ. අර විදිහට දුක වෙහෙස පීඩාව ඔය නැවත නැවත විඳලා ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? අන්න මෙච්චර කාලයක් පුරාවට මේ දන්න දේවල් කරන්න ගිහිල්ලා තමයි ඔක වෙලා තියෙන්නේ. පුරුපුරුදු දේවල් කරන්න ගිහිල්ලා තමයි ඔක වෙලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ වුණත් සාමාන්‍යයෙන් අපේ හිත අදින්නේ හිත බඳින්නේ පුරුපුරුදු දේවල් වලට තමයි. ඒකයි අර දලදා වන්දනාව සඳහා එච්චර ඉල්ලුමක් තියෙන්නේ. මේකයි භාවනාවකට කරන ආරාධනාවක් එච්චර අපිට ගෝචර වෙන්නේ නැත්තේ. මොකද හේතුව රාමීසපැත්ත ලේසි. ආමීසපැත්ත පුරුපුරුදුයි. ආමීසපැත්ත පහසුවෙන් කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ ධර්මය ගැන කතා කරනකොට ධර්ම දානයක් ගැන කතා කරනකොට ඒක ටිකක් අමාරුයි නුහුරු නුපුරුදු ගතියක් දැනෙනවා. ඉතින් කල්පනා කරනවා අපෝ මේ වගේ දේවල් වලට වෙහෙස ගන්නවට වැඩිය හොඳයි මම මේ හුරු පුරුදු දෙයක් කරගෙන ඉඳීම කියලා. ඉතින් හුරු පුරුදු දේවල් කරගෙන ඉඳීම තුළ අන්න ඉතින් හුරු පුරුදු දේවල්ම ලැබේවි. එයින් පිටත දෙයක් අපේක්ෂා කරන්න බෑ. එහෙම ලැබෙන්නේත් නැහැ. ඉතින් එක්තරා විදිහක මේ සාසන ප්‍රතිපදාව වන්නෙම අපි යම් කිසි විදිහක මේ හුරු පුරුදු දේවල් පසෙ කළා මේ නුහුරු නුපුරුදු දේවල් කරනවා. මේක අමාරුවෙන් නමුත් දුකසේ නමුත් සිද්ධ කරන්න උත්සාහ ගන්නවා. මේ විදිහේ දෙයක් ගැන අපේක්ෂාවෙන් අඩුම ගානේ කල් ගෙවනවා. මෙහෙම නුහුරු නුපුරුදු නමුත් අමාරු නමුත් මම මේ දේ කිරීම තුළ අන්න මේ ශාසනයේ උතුම් ප්‍රත්‍යක් උතුම් දෙයක් සාක්ෂාත් කරගන්න මට පුළුවන්. දැන් ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙතන මේ දන්න මිනිස්සු ඉන්නවා නම් මේ දන්න දැනුවත් පුද්ගලයෝ ඉන්නවා නම් මේගොල්ලෝ මේ අවස්ථාව අතාරින්නේ නැහැ. අතාරින්නේ නැත්තේ මොකක් නිසාද? අන්න මේ බුද්ධ ශාසනයේ මේ උත්කෘෂ්ඨ ආකාරයෙන් උතුම් ආකාරයෙන් මම හික්මීමක් ඇති කරගෙන තියෙනවා. ඒ හික්මීම අමාරුවෙන් නමුත් මම කරන්න යෙදෙන්න උත්සාහ ගන්නවා. ප්‍රසන්න සිත් ඇතුව නිකන් කේන්ද්‍රී ගාගෙන අඬලා වැළපිලා නෙමෙයි. ප්‍රසන්න සිත් ඇතුව ඒක කරන්න බලනවා. අමාරු දෙයක් මේ කරන්නේ. නුහුරු නුපුරුදු දෙයක් මේ කරන්නේ. නමුත් ඒ දේ පසන්න හිතෙන් කරන්න බලනවා. ඉතින් ඒක නිකන් 아무තුම වැඩක් තමයි. අපි මේ පිරිසක් විදිහට මේ දුරස්තව සම්බන්ධ වෙලා නමුත් මේ කරගෙන යන්නේ අන්න මේ හුරු පුරුදු දේවල් කිව්වොත් එහෙමම නැහැ. හුරු පුරුදු දේවල් නෙමෙයි. ඊළඟට මේක මේ පහසුවෙන් කරනවාද කියලා ඇහුවොත් එහෙමත් නැහැ. දුකසේ තමයි මේ දේ සිද්ධ කරන්නේ. හැබැයි ඔන්න අන්න මේ බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිතින් මේ දේවල් කරගෙන ඉන්නවා. සතුටින් මේ දේවල් කරනවා.
අන්න ඒ විදිහේ අවශ්‍යතාවයක් අපේ ජීවිතවලට වටිනවා. ඒක තමයි මේ පෙන්නුම් කරන්න උත්සාහ ගන්න. මේ උත්කෘෂ්ට වූ දානයක්, උත්කෘෂ්ට වූ බෙදා දීමක්, උත්කෘෂ්ට වූ අනුග්‍රහයක් තියෙනවා. ඒ දේ සිද්ධ කරනවා නම් අන්න ඒක තමයි වැදගත්. එහෙම නැතුව අර ආමිෂ දේවල් නොවේ කියන අදහස තමයි භාග්‍යතුන් වහන්සේ මෙතෙන් ඉදිරිපත් කරන්නේ. දැන් ඔය පහුගිය දවසක මං ගියා ඔය ඩේ රිට්‍රීට් එකක් තියෙනවා ඔය ගොරැල්ල කිට්ටුව. ඉතින් එහි ගියාම ඔය දවල් දානේ පූජා කරන කට්ටියක් ඉන්නවා. වයසක ජෝඩුවක් තමයි ඉන්නේ. ඉතින් ඒ දෙන්නා බොහොම පේ වෙලා සූදානම් වෙලා ඉතින් සූදානම් කරනවා දානේ පූජා කරනවා. ඉතින් ගියාම ඒ ගෙදර ඉන්න නෝන අහනවා මේ ස්වාමීන් වහන්සේ මොකද ඔය මේ කකුල මේ පොඩි පැලැස්සරයක් ගහලා තියෙනවා ඒකට මේ අහන්නේ. මං කොහොම මේ පොඩි වැඩක් කරන්න ගිහිල්ලා පොඩි තුවාලයක් වුණානේ කියලා. ඊට පස්සේ මේ ඇයි ස්වාමීන් වහන්සේ මේ අපරාධෙ මේ නොදන්න දේවල් කරන්න යන්නේ, මේ දන්නේ නැති දේවල් කරන්න යන්නේ මොකද කියලා තමයි අහන්නේ. මං කෝ දැන් අපි ඔක්කොම දන්නේ නැති දේවල් තමයි කරන්නේ. අර හුරු පුරුදු දන්න දේවල් වෙනුවට නොදන්න නුහුරු නුපුරුදු දේවල් කරනවා. මේ කවදාවත් ලොවෙත් කරපු දේවල් නෙමෙයි මේ ජීවිතේ. ඒක තමයි වටිනාකම තියෙන්නේ. හුරු පුරුදු දේවල් කරලා ලැබිච්ච දේවල් දන්නවා. මේ හුරු පුරුදු දේවල් වල ප්‍රතිඵලය තමයි තියෙන්නේ. දැන් මේ නුහුරු නුපුරුදු දෙයක් අන්න සිද්ධ කරනවා. අමාරුවෙන් නමුත් කරනවා. නිකන් මොලේත් නිකන් අලුත්ම කොටස් තමයි ක්‍රියාශීලී. දැන් පරණ හුරු පුරුදු කෑලි බලා ඉන්නවා අපිට chance එකක් නැද්ද? අපි කැමති දේවල් කරන්නේ නැද්ද කියලා එහෙම බලාගෙන ඉන්නවා. මොකද ඒව තමයි ජීවිත කාලයක් පුරාවට හුරු කරලා තියෙන්නේ. නේද? ඒ නොයිකුත් ශිල්ප, නොයිකුත් දේවල් අන්න හුරු කරලා තියෙනවා. පොතේ පතේ වැඩ, කම්පියුටර් වල වැඩ ඒවා හුරු කරලා තියෙනවා. ඒ ඔක්කොම පැත්තක තියෙද්දී මේ කොහෙදෝ යන මොනවදෝ නොහුරු නොපුරුදු දේවල් සිද්ධ කරනවා. සිද්ධ කරන්නේ මොන අර්ථයෙන්ද? අන්න අර කී විදිහට මේ බුද්ධ ශාසනයේ ප්‍රසන්න සිතින් මෙන්න මේ උතුම් දෙයක් පිළිබඳ අපේක්ෂාවෙන් තමයි මේ දේ සිද්ධ කරන්නේ. ඉතින් ඒක අපිට එක්තරා විදිහකට ලැබිච්ච භාග්යක් කියලා කිව්ව හැකියි. අපි මේ උත්සාහයෙන් නමුත් මෙතෙන්ට ආවේ මොනවදෝ පෙරපින් කියන නිසා, භාග්‍යවත් නිසා. එහෙම නැත්නම් ඔය ජීවිතේ යම් සිදු සිදුවීමක් පොඩ්ඩක් එහෙම වුණා නම් අන්න මේ ඉන්න දිශාව වෙනුවට සම්පූර්ණ හාත්පස වෙනත් දිශාවක යෙදිලා ඉන්න ඉඩ තියෙනවා. එතකොට මොකද්දෝ පෙරපිනකට වගේ ඒ ලැබිච්ච අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. අර මොකද්ද පහුගිය දවසක අර දෙයක් දැක්කා, ඒක කියනවා මේ අපි නිකන් මේ වැරදි නොකරාටත් වැඩිය මේ වැරදි නොකරන් කරන්න අවස්ථාවක් නොලැබෙන එක තමයිලු අපිට වෙලා තියෙන්නේ. වැරදි නොකර බේරිලා ඉඳියම නෙමෙයි, වැරදි කරන්න වැඩි අවස්ථාවක් යෙදුන්නේ නැහැ. ඒක නිසා තමයි මෙහෙම ආරක්ෂා වුනේ කියලා ප්‍රකාශ කරනවා. නේද? අන්න අපිට ඒ විදිහේ මිත්‍රයෝ කීප දෙනෙක් ඉඳියා නම්, අපිට ඒ විදිහේ පරිසරයක් ලැබිලා තිබුණා නම් අන්න මෙලහට එන වරදේ තමයි රජ කරන්නේ. ඒවයි තමයි එදිලා කටයුතු කරන්නේ. ඒවා තමයි හිතට ආකර්ෂණය වෙන දේවල්. නමුත් අන සමහර විට වැරදි කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාවක් නොලැබුණින් ද තමයි මේ දිසාවට යෙදිලා යොමු වෙලා තියෙන්නේ. නේද? අර මම දන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඉස්සර ඉඳලා මේ මොනවා හරි වැරදි පැත්තකට යෙදුන ගමන් මේ එපා කරනවලු. බිව්වොත් පර්ස් එක නැති වෙනවා. හරි. ඉතින් අර බීපු එකත් එක්ක පවගදා උදේට එපාවිල්ලක් තමයි තියෙන්නේ. මොන මොන ඒ වගේ දේවල් වලට ගියත් හැම වෙලේම ඒක තුල මොකක් හරි සිදුවීමක් වෙනවා, කලකිරෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ වැරදි නොකර ඉඳියාම කියනවා නම් මේක ටිකක් නිකන් මම පොර, මම තමයි මෙහෙම කළේ කියනවනේ. නෑ, එහෙමම නෑ. සමහර විට බලනකොට මේ වරදක් කරන්න අවස්ථාවක් නොලැබිලා තියෙනවා. හරිද? අර පෙරපිනේ ඒ භාග්‍යවත් භවයේ ප්‍රතිඵලයක් විදිහට පොඩ්ඩක් එහෙම වුණා නම්, පොඩි අවස්ථාවක් වෙනස් වුණා නම්, අද සම්පූර්ණ මෙතන වෙනුවට වෙනත් තැනක වෙනත්ම දෙයක යෙදිලා ඉන්න පුළුවන්. අර විදිය හුරු පුරුදු දේවල් වල යෙදෙමින් කල් ගෙවනවා වෙන්න පුළුවන්. ඉතින් මේ නුහුරු නුපුරුදු දේවල් අමාරුවෙන් නමුත් දුකසේ නමුත් මේ විදියට සිද්ධ කරනවා. සිද්ධ කරන්නේ මොකක් පිළිබඳ අපේක්ෂාවෙන්ද? මෙන්න මේ බුද්ධ ශාසනය මේ උතුම් දෙයක් අපි සිද්ධ කරනවා. මේ ආමිස දානයක් වෙනුවට මේ ධර්ම දානයක්, ආමිස ප්‍රතිපදාවක් වෙනුවට මේ ධර්මය ඉදිරියෙන් තියාගත්ත ප්‍රතිපදාවක්, ඒ වගේ දෙක යෙදිලා කටයුතු කරනවා. මේ දාන්නේ ඒ විදිහේ උත්සාහයක් තමයි මේ තුල තියෙන්නේ. ඉතින් ක්‍රමයෙන් ටිකෙන් ටික ඒකේ යෙදිලා කාලයක් තිස්සේ ගත කිරීම තමයි අපේ ප්‍රතිපදාව වන්නේම. දැන් සමහර කෙනෙක්ට ඒ වගේ දේවල් වලට ඉන්වෝල් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා, වැඩි වැඩියෙන් ඒවට සහභාගී වෙන්න, වැඩි වැඩියෙන් ඒවට අතහිත දෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. තව කෙනෙක් නන්නා අඳුරන විදිහට දුරස්තව සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ කාට කාටත් එක්තරා විදිහකට මේ තම තමුන්ට ලැබිච්ච ඉඩකඩ තමයි. දැන් මට වුණත් මේ ගෙවපු කාලය ඇතුළත මේ පැවිදි ජීවිතය තුළ නිකන් යම් කිසි විදිහක ලොකු ඉඩක් විදිහට ලැබිච්ච දෙයක් තමයි මේ විවිධ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙන්න ලැබීම. ඒක එක්තරා විදිහකට කෙනෙක්ට කියන්න පුළුවන් ඕවා කියා කරන්නද පැවිදි වුණේ, ඔය වගේ දේවල් වලට නම් යෙදෙන්න, ඉතින් මේවා කරන්න ඕනේද, මෙහෙම වෙන්න ඕනේද කියලා කියන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ විදිහට අන්න යම් දෙයක යෙදිලා ගත කරන්න ලැබීම නිසාම තමයි සමහර විට ප්‍රතිපදාවක් දියුණු වෙලා තියෙන්නේ. අර සිහිය පුරුදු කරනවා විතරක් නෙමෙයි, වෙන කෙනෙක්ට ගිහිල්ලා කොහොමද මේ සිහිය කියන දේ කියලා දෙන්නේ. ඒක ලේසි නෑනේ. ඒක කරන්න තමුන්ගේ කමටහන හොඳටම සුද්ධ වෙලා තියෙන්න ඕනේ. නැත්තම් ගිල්ල රට පටලවනවා. අයියෝ, හිතාගන්න බැරි විදිහට පටලවනවා. නේද? අනේ ගොඩ දෙනෙක්ට මේක පටලවන්න නැතුව කියන්න තේරෙන්නේ නෑ. ඒකත් ඉතින් මේ කියනවා කියන එක මේක දවසෙන් දෙකෙන් පුරුදු වෙච්ච දෙයක් නෙමෙයිනේ. ඒ වෙනුවට කාලයක් තිස්සේ අර වශී කිරීමක් ඒ තුල තියෙනවා. එතකොට දවසක් කිව්වට මේ පණිවිඩේ හරියට කමියුනිකේට් වෙන්නේ නැහැ. මේ ලොකු පරහක් තියෙනවා මේ පණිවිඩේ. නේද? හැබැයි ටිකෙන් ටික නැවත නැවත කියනකොට මේ අහන කෙනා වගේම කියන කෙනත් යම් කිසි විදිහක සම්බන්ධ වීමක්, කනෙක්ට් වීමක් තියෙනවා. ඉතින් අන්න මොකද වෙන්නේ? අර ධර්ම දානයක ස්වභාවය තමයි මේ තියෙන්නේ. අර පොඩි දරුවෙක්ට මේ එක පියවරකට හුස්මකට සිහිය පීටවා ගන්න කියලා දෙනවනම් ඒ එයාගේ භාෂාවෙන් කියන්න එපැයි. අය අපේ නිකන් සංකීර්ණ වචන ගිහිල්ලා එතන ඇද බෑවට හරියන්නේ නැහැ. දැන් දවසක් ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා, මේ මෙහෙ ආරන්නේත් නෙමෙයි වැඩ ඉන්නේ, දුර ඉඳලා ඇවිල්ලා මේ වැඩවලට සම්බන්ධ වෙනවා. හරි කැමති මේ කෙනෙක්ට මේ පණිවිඩය ලබා දෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මාස ගානක් තිස්සේ අර පොඩි ළමයින්ගේ වැඩසටහන යන වෙලාවට, එහෙම නැත්නම් අර දාන දායක ඇත්තන්ගේ වැඩසටහන යන වෙලාවට එයා හාමුදුර ඇවිල්ලා මේ නිහඬව සම්බන්ධ වෙනවා. ඉතින් ඔහොම දවස් දෙකක් නෙමෙයි, දවස් ගණනාවක් සම්බන්ධ වෙනකොට ඉතින් මම දවසක් අනපේක්ෂිත විදියට කලින් සැලසුම් කරන්න දීලා නෙමෙයි ඉතින්. හරි, නිකන් කලින් සැලසුම් කරලා එන්න දෙන්න හොඳ නැහැ, එහෙම කුවාම හරියන්නේ නැහැ. ඒ වෙනුවට අනපේක්ෂිත විදියට මයික් එක දුන්නා. දීලකවා එහෙනම් මේ හාමුදුරුව දැන් අපිට මේ සතිමත් හිඳ ගැනීමකට මඟ පෙන්වයි. දැන් හිතා ගන්න බැරි විදිහේ එන ගෙඩියක් කඩාපාත් උනේ. මොනවා කියා ගන්නද කියලා තේරෙන්නේ නැහැ. අර දවස් ගානක් අහගෙන ඉඳiate මොකද? අහගෙන ඉඳiate මේ පණිවිඩය ගිහිල්ලා නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර පොඩි දරුවෝ ටිකක් ඉඳී. අර දරුවෝ 10ක් 15ක් ඉඳියා මේ පොඩි වයසේ කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට එන වැල්වටාරමක් කියන්න පටන් ගත්තා. දැන් මටත් කරගන්න දෙයක් නැහැ. දැන් මේ මයික් එක දුන්නා වගේ නෙමෙයි, දැන් මේක ගන්නත් බෑනේ. ඉතින් එන වැල්වටාරමක් කියාගෙන කියාගෙන යනවා. ඊට පස්සේ මං කිව්වා පොට ඉන්නකෝ ස්වාමීන් වහන්සේ කියලා. මං කිව්වා දැන් මේ කට්ටියට මේ ඉස්සෙල්ලා වාඩි වෙන්න කියන්නකෝ, වාඩි වෙලා ඉරියව්ව සම්බර කරගන්න කියන්නකෝ, ඇස් දෙක වහගන්න කියන්නකෝ. ඊට පස්සේ ඒක ඒ විදිහටම කිව්වා. ඊට පස්සේ දැන් ආපහු කතා කරන්න යනකොට මං පොල් ඒක නිහඬ වෙලා ඉන්න දෙන්නකෝ පොඩ්ඩක් ඒගොල්ලන්ට. ඒගොල්ලෝ නිහඬ වෙලා ඔන්න ඉරියව්ව සම්බර කරගෙන ඇස් දෙක පියාගත්තා. දැන් කියන්නකෝ වර්තමාන මොහොතට හිතගෙන අහලා බලන්න මේ මොනවද දැනෙන්නේ කියලා. සද්ද ඇහෙනවද? මේ ඇඟ දැනෙනවද? එක එක හිතවිලි මතක එනවද? මොනවද දැනෙන්නේ කියලා බලන්න කියන්න. බලන්න දෙන්න විනාඩි දෙකක් ඉන්න දෙන්න නිහඬව. අනේ විනාඩි දෙකක් විතර ඉන්නකොට ආපහු දැන් හුස්ම ඉබේම ඇඟෙන් ඉදිරිපත් වෙනව නේද, ඉස්මතු වෙනව නේද? මේ හුස්මක් කොහොමද ඇතුළට ඇදෙන්නේ පිට වෙන්නේ? මේක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. අන්නේ විදිහට මේ වාක්‍ය දෙක තුනක වැඩේ. අර වැල් වටාරම් කියන්නේ ඒ ළමයි උඩ බිම් බලලා මොනවද මේ කියවන්නේ කියලා. අදාළ නැහැනේ. ඔය අදාළ නැහැ, ඔය සංකීර්ණ දේවල් පොඩි උන් ගණන් ගන්නේ නැහැ. ඔන්න ඔය වැඩිහිටියෝ ටිකකට කිව්වා නම් ඕ හරි දැනුමක් තියෙන හාමුදුරුවෝ මොනවද ඔය සුවිශේෂී ධර්ම කාරණා ටිකක් ඉදිරිපත් කරා කියලා හිතාවි ඒගොල්ලන්ගේ මෝඩකමට. නමුත් පොඩි උන් ගණන් ගන්නේ නැහැ. උන් ඈනුන් අරනවා, උන් බඩ පිට බලනවා, අනිත් එකාට මේ පෑනෙන් අයින්නවා. ඕක තමයි කරන්නේ. ඒතට ඒගොල්ලන්ට සරලව මේ පණිවිඩේ කියලා දෙනවා කියන එක හරිම නිරාවුල් භාවයක්. ඒක ලේසි නෑ. නමුත් ලේසි නැති වුණත් අන්න ටිකෙන් ටික අන්න ක්‍රමයෙන් නැවත නැවත පුහුණු කිරීම, වශී කිරීම තුළ ඒ වගේ ශිල්පයක් ලං කරගන්න, දියුණු කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ වැඩවලට ඉන්වෝල් වෙන්න ලැබීම, ඒ වගේ වැඩවලට සහභාගී වෙන්න ලැබීම තමයි එක්තරා විදිහක භාග්‍යයක් බවට පත් වෙන. හැමෝටම ලැබෙන්නේ නැහැ. හැමෝටම ලැබෙන්නේ නැහැ. මේක 아무තු කතන්දරයක්. මේ ඉතින් ග්‍රහයෝගෙත් එක්ක තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ ලැබුණ අවස්ථාව අන්න දුකසේ නමුත් අමාරුවෙන් නමුත් අන්න අර භාග්‍යතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා වගේ මේ බුද්ධ ශාසනය ගැන ප්‍රසන්න සිත් ඇතුව මේ උතුම් වැඩක් කරනවා කියන ප්‍රසන්න සිත් ඇතුව යෙදිලා කටයුතු කරනවා. අර කොහෙට හරි මුළු ගැන්විලා නිකන් සයිඩ් ගහලා ඉන්දියා කියලා ඒකෙන් ලැබෙන දෙයක් දැක ගන්න අමාරුයි. ගොඩාක් වෙලාවට ඒ වගේ කට්ටිය එක්කෝ මානසික රෝග හදාගෙන තමයි නතර වෙන්නේ. එහෙම නැත්නම් පට්ට ද්වේෂයෙන් අනුන්ගේ දොස් දකිමින් කල් ගෙවනවා. හරි, මේ දොස් නොපෙනෙනවා නෙමෙයි, කාට කාටත් දොස් දකින්නවා නම් දොස් දකින්න පුළුවන්. ඒකේ ආයි දෙයක් නැහැ. දොස් දකින්න විදියට මේ ඇහැ කන හොඳට හුරු කරලානේ තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර මුකුත් නොකර ඉඳීම තුළ දොස්ම තමයි ඉතින් දකින්න වෙන්නේ. හරිද? අඩුම ගානේ තමුන් වැඩක යෙදිලා ඉන්නකොට ඒ වෙලාව වෙන දෙයක් කරන්න වෙන්නේ නැහැ නේ. වෙන එකෙක්ගේ වරද දකින්න වෙලාවක් නැහැ නේ. නේද? අර පොළවේ ඝර්ෂණේ තියෙන්න පුළුවන්. නමුත් නිකන් පොළවට නිකන් අඩි භාගයක් විතර උඩින් යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ නේ. කෙනෙක් කියන්න පුළුවන් අයියෝ ගුරුත්වාකර්ෂණය කියලා දෙයක් තියෙනවා, කොහොමද එහෙම නිකන් පොළවට අඩි භාගයක් උඩින් යන්නේ? මේ නිකන් පොළව කාගෙන මේකට මැලිලා තමයි මේ ගමන තියෙන්නේ කියලා. එහෙම හරි ඒ විදිහේ හිතක් වැඩුවොත් එහෙම තමයි. හරි, ඒ විදිහේ දේවල් නැවත නැවත පුරුදු කරොත් අන්න පොළොව කාගෙන තමයි මේ ගමනේ යන්න වෙන්නේ. ඝර්ෂණය කියන්නේ හිතා ගන්න බැරි ඝර්ෂණයක්. හැබැයි අන්න ඒ වගේ දේවල් වලට අවධානය දෙන වෙනුවට වෙන දෙයකට අවධානය දීලා මේ විදිහට ආමිස දානයක් වෙනුවට ධර්ම දානයක් ගැන හිත පහදවාගෙන අන්න ඒ විදිහේ කටයුත්තක යෙදුනොත් අන්න යම් කිසි විදියක කාලෙත් එක්ක තේරෙනවා මේ යෙදීම උත්සාහය නිසා අන්න මොකද උනේ, අර ඝර්ෂණය තියෙනවා. ඝර්ෂණය තියෙනවා පොළවේ. හැබැයි අන්න මේක අපිට දැනෙන්නේ නැහැ. නොදැනෙන්න හේතුව තමයි අන්න මේ නරක දේවල්, නපුරු දේවල් ජීවිද්දි, මේ ආමිස දේවල් ජීවිද්දි ඊට වැඩිය උසස් උතුම් වූ දෙයක් පිළිබඳ අපේක්ෂාවෙන් කල් ගෙවනවා. දුකසේ මම කියන්නේ නිකන් පහසුයි වැඩේ කියලා නම්. පහසු කියන්න බෑනේ. පහසු කියන එක හොඳ නෑ. අපහසුයි, අමාරුයි. නමුත් අන්න උතුම් දෙයක්, උතුම් අපේක්ෂාවක් පිළිබඳ කතාවක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. මේක තමයි මේ ශාසනයේ උතුම් දේ. දන්න කෙනෙක්ගේ අවස්ථාව අත්හරින්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. දන්නවා නම් දන්න කෙනෙක් ඒ අවස්ථාව අත් නොහැර ඉන්න කටයුතු කරනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක යෙදීමම තමයි අපේ පාත්‍රික වන්නේ. දිගට මේක කරගෙන කොහොම හරි ඉන්නවා කියන එක ලේසි නෑනේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා හරි සංවේදී. පොඩ්ඩක් ඇත්තම් දමල ගහලා තරහා වෙලා යනවා යන්නේ. හරි. ආයේ තරහම තරහම තරහයි කියලා අර ඇඟිලි දෙක මේ කඩලා යනවා යන්නේ. නේද? එන තමයි ඉන්නේ කට්ටිය කියනවා මේ වැඩ කරන්න ඇවිල්ලා මාද ස්වාමීන් වහන්සේ මට වෙච්ච දෙයක් මේ අනවශ්‍යද මේ ලෙඩ කරදර ටිකක් වැඩුණා වෙන වෙන වැඩ කරගන්න මට වෙලාවක් නැති වෙලා ගියා කියලා ඉතින් ඔහොම කියනවා. ඉතින් ඇත්ත තමයි අනවශ්‍ය ලෙඩ කරදර වැටෙනවා තමයි. ඉතින් මේක හැරෙන්න මොකද්ද කරන්නේ කියන්නකෝ. මේකනේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. මේක හැරෙන්න දෙන්න මොකකද යෙදෙන්නේ. මේක හැරෙන්න වෙන මොකක් සඳහාද වෙහෙස ගන්න. අනේක තමයි වැදගත්. ඒක නිසා දුකසේ නමුත් අමාරුවෙන් නමුත් යෙදිලා ඉන්නවා. පොඩ්ඩක් හිතරි දෙනවා. එතකොට පොඩ්ඩක් සයිඩ් ගහලා ඉන්නවා. ආව වන්න හිත හැදෙනකොට ඇවිල්ලා එකතු වෙනවා. අතහරිනවා කියන එකක් නැහැ. ස්ථිර තීරණයක් කියලා එකක් නැහැ. හරි. අනේ විදිහේ ක්‍රමවේදයක් තමයි වටින්නේ. ස්ථිර තීරණයක් කියන්නේ මොකද්ද? නිකන් පිටපොට යන ගතියක් තමයි තියෙන්නේ. මටත් මතකයි ස්ථිර තීරණ ගත්ත අවධියක් මේ ජීවිතේ තිබුණා. හරි. වචනයක් දුන්නොත් මේ වචනේ පොරොන්දුව තියෙන ගතියක් මේ ජීවිතේ අවධියක තිබුණා. පහුගිය දවසක ඔය කට්ටියක් එක මොකද්ද සාකච්ඡා කරගෙන ඉන්නකොට මේ කෙනෙක් කියනවා මේ ස්වාමීන් වහන්සේ මගේ එක ගුණ ධර්මයක් තියෙනවා. මම වචනයක් දුන්නොත් ඒ වචනේ ආරක්ෂා කරනවා. මම ලේසියෙන් වචනයක් දෙන්නේ නැහැ. හැබැයි දුන්නානේ. ඒක ආරක්ෂා කරනවා. ඒක මම ජීවිතේ තියලා හරි ඒ ආරක්ෂාව කරනවා. කියලා එයා ඉතින් යම් කිසි මොකද්ද අත්දැකීමක් ගැන කිව්වා. ඉතින් මං කොහොමදයි තමයි ඇත්ත තමයි. එහෙම මෙහෙම ඒක ඉතින් වටින දෙයක් තමයි කියලා. මං කොහොම මමත් ඉස්සර හොමයි මට මේ පැවිදි ජොබ් එක කරන්න ගිහිල්ලා ඕක අවුල් ගියා කියලා. ඒකක් දැන් පවත් ගන්න බෑ. ඉස්සර තිබුණා ඒ ගුණාංගේ දෙන්නෙත් නෑ ලේසියෙන් වචනයක් දුන්නොත් එක් කරනවා කොහොම හරි. ඒ පොරොන්දු තියෙනවා. දැන් තේරෙනවා මේක හරියන්නේ නෑ. මේ ජොබ් එක කරන්න ගිහිල්ලා ඒක අවුල් ගියා. නේද? එතකොට යම් යම් තත්ත්වවලට අනුව පොරොන්දුවක් දෙන්න පුළුවන්, වචනයක් කියන්න පුළුවන්. ඒ තත්ත්ව වෙනස් වෙනකොට වචනෙත් වෙනස් වෙනවා. කරන් දෙයක් නෑ. බේරන්න බෑ. කොහොමවත් බේරන්න බෑ. ඉතින් ඒක නිකන් එක්තරා විදිහක ගුණ දහමක පිරිහීමක් කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඔක්කොම ආමිස දේවල් නේ. ඒකයි අවුල තියෙන්නේ. මේ දහමට අනුව යම් යම් කරුණු කාරණා අනුව යම් යම් දේවල් සිදු වෙන්න ප්‍රකාශ වෙන්න පුළුවන්. ඒක කරුණු කාරණා වෙනස් වෙනකොට ඒ දේවල් වෙනස් වෙනවා. මේ අනිත්‍ය ධර්මතාවයේ මූලික හරය තමයි තියෙන්නේ. පොරොන්දුවක් වුණත් මේ පොරොන්දුව ඉෂ්ට කරනවා, පොරොන්දුව මැත්තෙන එනවා කියන එක ලෝක සම්මත දේවල්, ආමිස දේවල්. ඒවට අනුහල දේවල් තමයි. නමුත් මේ දහමට අනුව, මේ ප්‍රතිපදාවට අනුව මෙච්චර සීග්‍රයෙන් වෙනස් වෙන ලෝකේ අපි කොහොමද පොරොන්දුවක් ස්ථිරව පවත්වන්නේ? ඒ වගේ පොරොන්දු ඉෂ්ට කරන්න ගිහිල්ලා, ඒ වචන තියන්න ගිහිල්ලා කොච්චරනම් සමහර විට දුක් ඉඳලා තියනවාද මේ ජීවිතේ. ඒක නිසා කරනවා. නරකක් නෑ, නරක අදහසක් නෑ. හැබැයි ඉතින් එදා දේවල් වලට අනුව එදා කටයුතු කරා, අද දේවල් වලට අනුව අද කටයුතු කරනවා. ඒ විදිහට ටික ස්ථිර මතවාදයක් ගන්නේ නෑ ඉතින්. ඔය දෙනවා, උදව් කරනවා, ආව පොඩ්ඩක් සයිඩ් ගහලා ඉන්නවා, ආව උදව් කරනවා. ඉතින් ඔහොම ඔහොම මේකේ කොහොම හරි එළිලා ඉඳීම තමයි වැදගත්. එළිලා ඉන්නවා කියන එකත් මේ දවස් දෙකක් නෙවෙයිනේ. අවුරුදු 7ක්වත් එළිලා ඉන්න පුළුවන් නම් ගොඩම තමයි. මමත් මේ ගණන් හදාදී ඉන්නවා නිකන් මේ 7ක් වගේ නම් කරලා තියෙන පාටයි දැන්. 7ක් වගේ නම් කරලා තියෙන පාටයි යන්තම් කොහොම හරි එදිලා ඉඳලා තියෙනවා. ලෝක තමයි වැඩි. ඉතින් දැන් ලොකු සයින් යන දිහා බැලුවාම 7ව 5ක් විතර කරලා තියෙනවානේ. එතකොට ඉතින් ඒ ආදර්ශේ අරගෙන බලන්න පුළුවන් දිගට පැවැත්වීමම තමයි ශිල්පය, වශී භාවය. මේ මොකක හරි එකක යෙදිලා ඉන්න පුළුවන්. පිත්‍රිදීන් සිද්ධ වෙන බව හැබෑව. පිත්‍රිල දමල ගහලා යන කට්ටිය අපේ ජීවිතවල කොතෙකුත් හම්බෙලා තියෙනවානේ. ඒගොල්ලෝ ඒ චැප්ටර් එකකින් ඉවරයිනේ. ඊළඟ චැප්ටර් එකට ඒ චරිතය නැහැනේ. නේද? පොත දිගට ලියවිලා යනවා. පොත දිගට යනවා. චැප්ටර් එක ඉවරයි. ඒ චැප්ටර් එකත් එක්ක මිනිහත් ඉවරයි බලමුද. නේද? එහෙව් චරිත කොතෙකුත් අපිට හම්බෙලා තියෙනවා. මේ ජීවිතේ නැවත නැවත හමු වෙලා තියෙනවා. නමුත් අර පොතේ ඉදිරියට ඒ කට්ටියව ලියවෙන්නේ නැහැ. නිකන් සුම්බුන් මතක විතරයි. ඒක නිසා අමාරුවෙන් නමුත් කරගෙන ඉන්නවා නම් එක්තරා විදිහක ඒ තුළ තමයි මේ කියන මේ ධර්ම දහනය සඳහා අවස්ථාවක් අපිට ළඟා කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ දවසක දෙකක උත්සාහයක් ව්‍යායාමයක් නෙමෙයි මේ දේ. දැන් පහුගිය දවසක රිට්‍රීට් එකක මූලික උපදේශ මාලාව දෙන්න ගිහිල්ලා ඒ කට්ටිය හරි කෙටියෙන්නේ ඔක මතක් කරන්නේ නිකන් මදි වගේ. මං කෝ ඔච්චර තමයි ඉතින් ඔයිට වෙඩි කියන්න වෙන්නේ නැහැ. මේ දැන් ඕක ගිහිල්ලා පුරුදු කරන්න. පුරුදු කරලා ආවිල්ලා ආපහු සාකච්ඡා කරන්න. ආපහු පුරුදු කරන්න ආපහු සාකච්ඡා කරන්න. අන්න ඒ විදිහට ක්‍රමයෙන් දුකසේ තමයි මේක ලං කරගන්න පුළුවන්. නිකන් අපි මේ ඉරිසියාවට නෙමෙයි. ඉරිසියාවට නොදී ඉන්නවා නෙමෙයි. සමහරව ඇවිල්ලා අහන සයින්නාද මේ නොකියපු කෑල්ල කියන්න බැරිද කියලා. නිකන් නිකන් මර මොකද්ද අර රහස රහස අර කෝකියාගේ රහස ඒ කියන්න ති කෑල්ලක් තියෙනවානේ දුරු මුෂ්ටිය. ඒක කියන්න බැරිද කියලා තමයි අහන්නේ මේ. ඈ එහෙම දෙන්න පුළුවන් නම් අපිත් හරි කැමති නේද? අර රීට්‍රීට් එකකට ලියාපදිංචි කරනකොට රෙජිස්ට්‍රේෂන් එකම අර වැක්සින් එකක් දෙනවා වගේ රිහිය දීලා ඊට පස්සේ කමටහන් සුද්ධ කරන්න දෙයක් නැහැ. කිසි කරදරයක් නැහැ. නිනදව භාවනා කරලා යවන්න පුළුවන්. එහෙනම් බෑනේ කරන්නේ වැක්සින් කරනවා වගේ කරන්න බෑ. දවසක් කොල්ලෙක් ඇවිල්ලා ඌ කියනවා මේ ස්වාමීනාංග මේ තේරෙන්නේ නැහැ නේ මං. මේ කරන දේ තේරෙන්නේ නැහැ මට. මොකද්ද කියලා තේරුන්නේ නැහැ. මං කොහොද ඇවිල්ලා කොච්චර කාලද? පැය 24ක්ක ගෙවුන්නේ නැහැ තාම. ආ ඔහොම ඉන්නකො. දැන් තව දවස්වල් දෙකක් ඉන්නකො. දැන් තව දවස් දෙකක් ඇවිල්ලා විතර ඇවිල්ලා කියනවා. දැන් එක හුස්මත් දෙකක් බලාගෙන තියෙනවා. ඒ උනාට තේරෙන්නේ නැහැ නේ සයින්ස්. කොහේ එහෙම තමයි යකෝ තේරෙන්නේ නැහැ තමයි දැන් මේ. මේ මේ මේක එහෙම තේරෙනව නේ. ඉතින් අපි මේකේ වැටිලා පදිච්චෙලා ඉන්නෝ නැහැ. ආ එතකොට කොල්ලට දෙන නැත්ත තමයි නේ සයින්ස්. ඔබ වහන්සේලා මෙතන වැටිලා පදිච්චෙලා ඉන්නෝ නැහැ නේ. එහෙම තේරෙනවා නම් මේ. කියලා ගියා යන්. අන්න ටිකෙන් ටික ක්‍රමයෙන් තමයි ඒක අහු වෙන්නේ අල්ලගන්න පුළුවන්. ඒ සඳහා අපි උත්සාහ කරමු. ඒ උත්සාහය සඳහා අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙනම් අද දවසේ ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට මේ කුසල ධර්ම දාණය උන්වහන්සේගෙත් අපගෙත් ආධ්‍යාත්මික බලාපොරොත්තු යාකර මිශ්‍ර සිද්ධ වේවා, ඉස සිද්ධ වීම සඳහා හේතු වාසනා වේවා යන ප්‍රාර්ථනාවෙන් අපි සභාවට යොමු කරමු. කාට හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්ස, මේ මට නිකන් හිතිච්ච ප්‍රශ්නයක් මට අහන්න කැම අවසරයි ස්වාමීන් වහන්ස. මේ ධර්ම දානය කියලා දැන් අපිට ගොඩක් අවස්ථා ලැබෙනවානේ, කරනවානේ, කේක් කරනවානේ අපි අතින් අතටම. එතකොට ධර්ම දානය කියන එක නම් මට තේරෙනවා දැන්. කියන්නේ ධර්ම දානය අපි දාන පාරමිතාව කියලා කියලා. නමුත් ධර්ම අනුග්‍රහය කියන්නේ අපි ධර්ම අනුග්‍රහයත් කරනවා, ඊට අමතරින් ධර්ම බෙදා හැරි බෙදෙනවා කියන්නේ ධර්ම සාකච්ඡා අලුත් එක්ක සාකච්ඡා කරනවා. දැන් ඕවා ඒක දාන පාරමිතාවට අදාළ දෙයක්ද ප්‍රඥා පාරමිතාවට අදාළ දෙයක්ද
සෝමනාස්? ඉතින් ඒක තමයි දැන් නිරෝෂ්ඨ හිතෙන්නේ නිකන් මේ බණ කියන කෑල්ල විතරයිනේ ඔක හිතෙන්නේ නේද? එහෙනවද?
එහෙමයි සෝමනාස්.
හරි. ඔව් බණ කියන කෑල්ල විතරනේ පේන්නේ නැහැ. එහෙමම නැහැ. දැන් කමටහන් සුද්ධ කරන
ගේවා
සමහර වෙලාවට නිකන් ආදර්ශයෙන් මග පෙන්නීමක් කරන්නේ. ওই ටික ඔක්කොම එකතුවක්, ඔය ඔක්කොම මේ එකතුවක්. එතකොට ඒක ආමිස පැත්තට නෙමෙයි යන්නේ.
එහෙම
අර විදියට ධර්මය නැත්තම් ප්‍රතිපදාව දිහාවට යොමු වෙච්ච ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. එතකොට මේ දෙපක්ෂයේ එකතුවක් විදියට තමයි මේ වැඩේ සිද්ධ කරන්නේ. එතකොට දැන් මේ නැවතිලා ඉන්දියානේ කාලයක් නේද මතකනේ?
එහෙමයි.
ඒකට කමටහන් සුද්ධ වුණේ ඔය වචනෙන් නෙමෙයිනේ.
නෑ.
ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ.
ප්‍රඥාවට
ඒ කොහොම යන්නේ ඒ
ප්‍රඥාව
පාත් එක තමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මල දෙක තමයි අහන්නේ දැන් අපි දානේ කියලා පටන් ගත්තට ඒක
මේ ආමිෂ කතාව ඔය තී ඔලුවට ගිහිල්ලා තියෙන්නේ
නෑ
ආමිෂ
නෑ
එක.
ස්වාමීන් වහන්සේ මම කිව්වේ ධර්ම දානෙත් දැන් අපි සාකච්ඡා කරනවනේ දැන් අලුත් එකක් සාකච්ඡා කරනවා දැන් අපි සාකච්ඡා කරනවා ධර්ම සාකච්ඡා කරනවා ගැළු මේවා කරගන්නවා ඊට පස්සේ ධර්ම දාන සති පාසල තියෙන ධර්ම දානය නමුත් ඒක අපිට ප්‍රඥාව පැත්තටත් යනවනේ ගොඩක් වෙලාවට ඒක මම හිතුවේ ඒක ප්‍රඥා පාරමිතාවේට සම්බන්ධ දෙයක් වේනවද නැත්නම් දාන පාරමිතාවටද කියලා මට හිතුනේ ඒක හිතුවේ මට හිතුනේ දෙකම වගේ කියලා ඒක
අර පැත්තට තමයි වැඩි බර.
වැඩි ඒක එහෙමයි ස්වාමී
දැන් සතිපාසල කරලා දැන් අවුරුදු කීයක් කියතර තීස කරනවද? හතර
17
17
10 16 නැත්නම් 17
ආ මුල් දවස්වල සූම් නෙමෙයි නේද?
නෑ
මුල්
නෑ
දවස්වල
Zoom එක
සතිපාසල.
නෑ
ඒක තමයි ඒ process එකේ කොච්චරද නිරෝෂණ අස්සලා තියෙනවද කියලා තමයි බලන්න වෙන්නේ. ඒ සහභාගී වෙච්ච කට්ටිය වෙනස් වෙලා තියෙනවද කියලා තමයි බලන්න වෙන්නේ.
එහෙමයි
ඒක තමයි අර උදව් කරන කෙනා වගේ මේකට සම්බන්ධ වෙන කෙනා මේ දෙදෙනාගේ එකතුවක් විදිහට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඉතින්
එහෙමයි.
මම යන් තව අවුරුදු 17ක් ගියා නම් අර
එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් වෙන කාටවත් ප්‍රශ්න නැහැ වගේ. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හරි.
අදු සාදු සාදු ඕකාස වන්දාමි බන්ති
ස්තකිනම්
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදිතා
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතා
සාදු 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 අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතුමේ බන්ති සාදු 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 ඕකාස කමාහමි බන්ති ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති තතියම්පි ඕකාස වන්දාමි බන්ති
තුකිහන්තු අභිවාදනං සීලස්ස නිච්ඡං මග්ගාපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ උචාතෝ නිබ්බාන සම්පatti විනාති සමුච්චතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සුබපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන්
වහන්සේ.